වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුලත් ලොව පුරාත් කතාබහට ලක්වන කාරණයක් තමයි පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම කියන කාරණය. ඒ වගේම එමගින් පරිසර දූෂණය අවම කිරීම කියන කාරණය සම්බන්ධයෙන් බොහෝ පරිසරවේදීන්, ඒ වගේම බොහෝ රජයන් සඳහා ප්‍රතිපත්ති සකස් කරන අය කතාබහ කරමින් පවතින කාරණයක්. මෙහිදී විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව විදියට තමන්ගේ එදිනෙදා පරිභෝජනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ පසුගිය වසර 10 තුළ ඉතාමත් සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවට වාර්තා කීපයක් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා සූර්ය බලශක්තිය තමන්ගේ එදිනෙදා පරිභෝජනය සඳහා යොදා ගැනීම කියන කාරණය. දැන් මෙහිදී විවිධ තර්ක සමහර අය ඉදිරියට ගෙන එනවා. විශේෂයෙන්ම මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, සූර්ය බලය වැනි බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීමේදී ඒ සඳහා වැය වෙන මුදල, මේ ආදී කරුණු කාරණා සමගින් විවාද කරන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. මේ කාරණය පිළිබඳව විශේෂයෙන්ම මේ සූර්ය බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්තිය එදිනෙදා ජීවිතයේදී භාවිත කිරීම කියන කාරණයේදී අපි සැලකිලිමත් විය යුතු කාරණා අද වැඩසටහනෙන් අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ RMIT විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ලසන්ත මීගහපොළ මහතා අද වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නවා. ලසන්ත, අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ කතාබහට.
ආයුබෝවන් සංජය.
ලසන්ත, අපි මේ කතාබහ ආරම්භ කරමු. දැන් විශේෂයෙන්ම මා මේ සාකච්ඡාව ආරම්භයේදී සඳහන් කළ කාරණයත් සමගින් දැන් ගෙවි ගිය දශකය ගත්තහම ඔස්ට්‍රේලියාව තුළ මේ සූර්ය බලශක්ති භාවිතය ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. යම්කිසි කෙනෙක් සාමාන්‍ය ජනතාව තමන්ගේ නිවසට සූර්ය බලශක්තිය හෝ වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් භාවිත කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා මොනවද ලසන්ත?
මෙහෙමයි සංජය, ඇත්තටම පහුගිය කාලේ ඔබ සඳහන් කළ ආකාරයට සෝල් පව වැඩි වශයෙන් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එකක් තමයි පැහැදිලිවම තමන්ට අවශ්‍ය කැපැසිටි එක, ඒ කියන්නේ කිලෝවොට් ධාරිතාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විශේෂයෙන් සැලකිලිමත් මත විය යුතුයි. මොකද ඔය පද්ධති සකස් කරන ඉන්ස්ටෝල් කරන සමාගම් බොහෝ වෙලාවට වැඩි කැපැසිටි එකක පද්ධති ඉන්ස්ටෝල් කරන්න හදනවා. එහෙත් ඒකට සම්බන්ධ අධික පද්ධති, ඒ කියන්නේ ඉන්වර්ටර්ස් සකස් කරන්නේ ඉතාම අඩු කැපැසිටි එකකින්. එතකොට මොකක්ද වෙන්නේ, වැඩි සෝලා පැනල්ස් ප්‍රමාණයක් ඉන්ස්ටෝල් කරද්දී අඩු සම්භාවිතාව තියෙන ඉන්වර්ටර් එකකින් වැඩි විදුලි ජනනයක් කිරීමට නොහැකියාව ඇති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ඒත් එක්කම වැය කරන මුදල ගැනත් ඇත්තටම සලකා බැලිය යුතුයි. මොකද සමහර අවස්ථාවල අඩු මුදලට සෝලා පවර් යුනිට්ස් හයි කරනවා. එතකොට වෙන්නේ ඒවට සයිව කරන්නේ ඉතාම පහළ මට්ටමේ ඉන්වර්ටර්ස්. ඇත්තටම සෝලා පවර් පැනල්ස් නෙමෙයි වැදගත් වෙන්නේ ඉන්වර්ටර් එක. ඉන්වර්ටර් එක කියන්නේ ඒක තමයි මේනි ජෙනරේට් කරන පවර් එක AC පවර් එකට කන්වර්ට් කරන්නේ. එම උපකරණය ඉතා බාල ප්‍රමාණයකක් නම් පැහැදිලිවම ඊට විදුලි ජනනය කිරීමට නැහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. අනිත් කාරණාව තමයි කනෙක්ෂන් ඇග්‍රීමෙන්ට් එක. මම හිතන්නේ පාරිභෝගිකයන් දන්නවා වැඩිපුර ජනනය කරන විදුලි බල පද්ධතියට විකිණීමේ අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙනම් විකිණීම කරද්දී ඒ සම්බන්ධයෙන් ඇග්‍රීමෙන්ට් එකකට එන්න ඕනේ. එතකොට ඒ ඇග්‍රීමෙන්ට් එක ගැනත් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද එහෙම සමාගම විසින් නිර්ණය කරනවා මෙතරම් ප්‍රමාණයක් ගෙවීමක් කරනවා කියලා විදුලි බල පද්ධතියට එකතු කරොත්. අවසාන වශයෙන් ඔබ ඉන්වෙස්ට් කරන මුදල මෙම උපකරණය මගින්, සෝලා පවර් යුනිට් එක මගින් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි.
ලසන්ත, දැන් විශේෂයෙන්ම මේ සෝලා පවර් කියන කාරණේ, දැන් මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අතර ප්‍රධාන තැනක් හිමි වෙනවා මේ සූර්ය බලශක්තිවලට. මොකද එය තමයි බහුලව අපිට වෙළඳපොලේ මිලදී ගත හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය බවට පත්වලා තියෙන්නේ. දැන් මේ කාරණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් මේ කාරණයේදී අපිට තියෙන අවස්ථාවන්, ඔප්ෂන්ස් මොනවද? අපිට සූර්ය බලශක්තිය ඒ අදාළ පැනල්, ඒ කියන්නේ සෝලා පැනල්ස් හයි කළා, ඊට පස්සේ ඒකට බැටරි සවි කරන්න පුළුවන්ද? මේක කොහොමද විදුලි බල පද්ධතියට මුදා හරින්නේ? මේ කාරණේ ක්‍රියාත්මක වෙන්නේ, මේ ක්‍රියාදාමය පිළිබඳව යම් කිසි ආකාරයක අපිට හැඳින්වීමක් කළොත් අපේ අසන්නන්ට අවබෝධයක් ලබා දුන්නොත්?
ඇත්තටම මුල් කාලයේ සවි කරන ලද සෝලා බල ශක්ති ඩිවයිසස් ඇත්තටම ඒව ක්‍රියාත්මක වුණේ සෝලා පැනල්ස් කීපයකුත් ඉන්වර්ටර් කියන උපකරණය ඩිරෙක්ට්ලි මේ ග්‍රිඩ් එකට කනෙක්ට් කිරීම මගින්. එතකොට ඒකෙන් කරන්නේ ඇත්තටම සෝල පැනල්ස් වලින් DC පව ජෙනරේට් කරනවා. ඒක ඉන්වර්ටර් කියන උපකරණය මගින් AC පව එකට බවට පත් කරනවා. එතකොට තව කාරණයක් කරනවා ඉන්වර්ටර් එක මගින්, එය සුදුසු වෝල්ටේජ් ලෙවල්ස් වලට ගේන එකත් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ, මුලින්ම ගෙදර දොර විදුලි අවශ්‍යතාවයන් සපුරලා ඉතිරි විදුලි ජනනය කරන ප්‍රමාණය විදුලි බලපත්‍රයට ස්වයංක්‍රීයව මුදාහැරීමක් සිදු කරනවා. ඒක තමයි ඇත්තටම මූලික වශයෙන්ම සෝලා පව යුනිට් එකක් මගින් පහුවේ දිනවල ඇත්තටම කෙරුණේ. ඊට පස්සේ බැටරි යුනිට්ස් මේවට හයි කරන්න ගත්තා. ඇත්තටම මේ බැටරි යුනිට්ස් හයි කරන්න ගත්තාම පස්සේ මොකද වෙලා තියෙන්නේ, වැඩිපුර ජනනය කරන විදුලිය, ඒ කියන්නේ ගෙදරදොර නිවසේ අවශ්‍යතාවයන් සරුපුරා දුන්න පසුව ඉතුරු වෙන ඉතුරු විදුලිය එම බැටරි යුනිට් එක චාර්ජ් කිරීම සඳහා යොදා ගන්නවා. ඊට පස්සේ එම චාර්ජ් කරන ප්‍රමාණයත් තවත් විදුලිය ඉතුරු වෙනවා නම් එම ප්‍රමාණය විදුලි වල පද්ධතියට එකතු කිරීම හැකියාව ලැබෙනවා. හැබැයි දැන් මේ අලුතෙන් සවි කරන ඉන්වර්ටර්ස් ඇත්තටම බැටරි යුනිට් සවි කිරීමේ හැකියාව තිබෙන ඒවා විය යුතුයි. මොකද ඉදිරි කාලයේදී එම බැටරි වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනය ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මොකද හේතුව විදුලි බල ප්‍රයිසර්ස් ඇත්තටම ඉදිරියේදී තවදුරටත් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එතකොට දැන් විදුලි භාරිභෝගිකයන් වශයෙන් හොඳටම දන්නවා දහවල් කාර්යයේ තමයි වැඩියෙන්ම සෝලා පව එක ජෙනරේට් වෙන්නේ. එතකොට ඇත්තටම ඒ කාලේ නිවසේවල කිසිවෙක් රැඳී සිටින්නේ නැහැ. ඒතර වැඩිපුර විදුලිය ඇත්තටම වෙන්නේ ඒවා උදාහරණයක විදුලි බල පද්ධතියට. ඊට පස්සේ බැටරි පද්ධතියක් සකස් කිරීමෙන් පස්සේ වෙන්නේ එම වැඩිපුර ජනනය කරන විදුලිය රාත්‍රී කාලයේදී යොදා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ මගින් ඇත්තටම විදුලි බල පද්ධතියෙන් යොදා ගන්න විදුලිය අඩු කිරීම හැකියාවක් වගේම විදුලි බිල්පත් අඩු කිරීම හැකියාවකුත් ලැබෙනවා.
ලසන්ත, දැන් විශේෂයෙන්ම මේ දැන් මෙහිදී තවත් සමහරක් පාරිභෝගිකයන්ට තියෙන ගැටලුවක් තමයි මේ සෝලා පැනලවල සහ මේ යොදා ගන්න බැටරි වල ජීව කාලය, එහෙමත් නැත්නම් අපි කියනවා මේ ලයිෆ් ටයිම් එක කියලා. මොකද දැන් සූර්ය කෝෂය සවි කරන්න මේ බැටරි සවි කරන්න ඉතාමත් විශාල මුදලක් ආයෝජනය කරන්න ඕන පාරිභෝගිකයන්. ඉන් අනතුරුව මෙහි ජීව කාලය ඉතා කෙටි නම් ඔවුන් ඒ ආයෝජනය කරන මුදල සම්බන්ධයෙන් ඔවුන්ට දෙවරක් සිතා බලන්න වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂඥයෙක් විදියට ඔබගේ මතය මොකක්ද? කොච්චර කාලයක් සාමාන්‍යයෙන් අපි දන්න විදියට දල වශයෙන් ලයිෆ් ටයිම් එක තියෙනවද මේ බැටරි වල සහ මේ සූර්ය කෝෂවල?
අතනම සංජය, මේ සංජය හැම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මෙතන අපි ලයිෆ් ටයිම් එක කියලා ගත්තාම පද්ධති තුනක් වෙන වෙනම සරකා බැලිය යුතුයි. එකක් තමයි සූර්ය පැනල. ඇත්තටම සූර්ය පැනල මොහොව වෙලාවට ලයිෆ් ටයිම් එකක් තියෙනවා, ජීව කාලයක් තිබෙනවා අවුරුදු 20ක් 25ක් අතර. බොහෝ වෙලාවට එහි හරි කාර්යක්ෂමතාවත් ඉහළ මට්ටමක පවතිනවා අවුරුදු 20ක් 25ක් කාලයක් ඇතුළත. එහෙත් මෙහි වැදගත්ම උපකරණය තමයි ඉන්වර්ටර් එක. මොකද ඉන්වර්ටර් එකෙන් තමයි පැනල වලින් ජනනය කරන විදුලිය විදුලි පල පද්ධතියට හෝ ගෙදර අවශ්‍යතාවයක් සඳහා මුදාහරින්නේ. ඇත්තටම මේ ඉන්වර්ටර්ස් යුනිට්ස් වල ලයිෆ් ටයිම් එක ඇත්තට බොහෝ වෙලාවට 10ක් 15ක් අතර කාලයක තමයි නඳා පවතින්නේ. එහෙත් දැන් බොහෝ වෙලාවට ඉතා අඩු මුදලට මේවා සකස් කිරීමට ගොසින් ඉතාම බාල තත්ත්වයේ ඉන්වර්ටර්ස් හැවි කිරීමට පටන් ගන්න තිබෙනවා. ඒ වල ආයු කාලය බොහෝ වෙලාවට අවුරුදු 4ක් 5ක් අතර කාලයක් සීමා වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට වෙන්නේ ඉන්වෙස්ට්මන්ට් එක කරපු ඒක රිකවර් කිරීමේ නොහැකියාවකුත් ඇති වෙලා තියෙනවා. ඒ වගේ බාල තත්ත්වයේ ඉන්වර්ටර්ස් සවි කිරීම තුලින් අනිත් කාරණාව තමයි බැටරි එක ඇත්තටම ආයු කාලය රඳා පවතින්නේ කොච්චර චාර්ජ් ඩිස්චාර්ජ් සයිකල් ප්‍රමාණයක් එම බැටරිය තුලින් කරනවාද කියන එක මාතින්. බොහෝ වෙලාවට බැටරියක් අවුරුදු 7ක් 10ක් අතර කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ පද්ධති තුන ගැනම සැලකිලිමත් විය යුතුයි. බොහෝ වෙලාවට පාරිභෝගිකයන් නොමග යවනවා මෙම පැනල සකස් කරන ආයතන මගින් අවුරුදු 20ක් 25ක් අතර කාර්යයක් මේවා පාවිච්චි කිරීම කරන්න පුළුවන් කියලා. ඇත්තටම බොහෝ වෙලාවට ලයිෆ් ටයිම් එක ඩිපෙන්ඩ් වෙන්නේ පැනල් මත නෙවෙයි ඉන්වර්ටර් එක මත.
ලසන්ත, කාරණා දෙකක් මා අවසන් වශයෙන් දැනගන්න කැමති. රජයක් වශයෙන් ජනතාව මේ වගේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට දිරිමත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන්නේ ඇයි? දිරිමත් කිරීමේ වැදගත්කම මතුවෙන්නේ ඇයි? ඒ වගේම පාරිභෝගිකයන් විදියට පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමු වීම වැදගත් වන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් කටයුතු කරන ඉංජිනේරුවරයෙක් විදියට පර්යේෂකයෙක් විදියට අපි දැනගන්නට කැමති ඔබගේ මතය.
ඇත්තට ගවර්න්මන්ට් එක මූලික වශයෙන් මේක එන්කරේජ් කරන්න ඕන වෙලා තියෙන්නේ. මොකද ෆොසිල් ෆුවල් එනර්ජි රිසෝර්සස් ඉතා ශීඝ්‍රයෙන් අඩුවේගෙන යනවා. ඒ වගේම ෆොසිල් ෆුවල් රිසෝර්සස්, ඒ කියන්නේ කෝල්, ඒ වගේම ගෑස් වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඒ වගේ වායු පිට වෙනවා. ඒවා පවිත්‍ර කර පරිසරයට උදාහැරීමට ඉතාමත් අධික වියදමක් ගත වෙනවා. එතකොට ඒ එකම සැකලකා බැලුවාම ඉදිරි කාලයේදී විදුලිය නිෂ්පාදනය සඳහා වැයවෙන මුදල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ තත්ත්වයක් ප්‍රවණතාවයක් උද්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය බැලුවත් ඒ වගේම පරිසරයට වෙන හානිය බැලුවත් මම හිතනවා ගවර්න්මන්ට් එක මේ වගේ රිනියබල් එනර්ජි ඉනිෂියේටිව්ස් තවදුරටත් එන්කරේජ් කරන්න ඕනේ කියලා පාරිභෝගිකයන්ට. ඇත්තටම මේ වගේ ඉනිෂියේටිව්ස් ගවර්න්මන්ට් එක ගොඩක් වෙලාවට සබ්සිඩයිස් උත් කරනවා. ඒ වගේම පාරිභෝගික වශයෙන් සලකා බැලිය යුතුයි විදුලි බිල්පත ගැන. මොකද සෝලා බල පද්ධතියක් යොදා ගැනීම තුළින් ඇත්තටම ඒගොල්ලන්ට විදුලි බිල්පත අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම යම් ගාණක් උපයා ගැනීම හැකියාවකුත් තිබෙනවා එම විදුලිය විදුලි බල පද්ධතියට මුදා හැරීම තුළින්. හැබැයි ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මම මුල සටහන් කරාගාරයට පරිස්සම් විය යුතුයි. ඉතාම බාල තත්ත්වයේ පද්ධති තමන්ගේ නිවෙස්වල ඉන්ස්ටෝල් කර ගැනීම මගින්.
ඔබ එහිදී සඳහන් කරන්නේ මේ බාල තත්ත්වයේ පද්ධතීන් තමන්ගේ නිවසට සවි කර ගැනීමේදී එයින් වැළකී ඉන්න පුළුවන් නම් එය හොඳයි කියන කාරණේද ලසන්ත?
ඔව්, බොහෝ වෙලාවට එම සමාගමේ හිස්ටරි එක ඇත්තටම කොච්චර කාලයක් තිස්සේ ඒගොල්ලෝ ඒවා ඉන්ස්ටෝල් කරනවද ඒ ගැන හොයලා බලන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ සකස් කිරීමට යන පද්ධතියේ කවුද නිෂ්පාදනය කරලා තියෙන්නේ එම සමාගම සම්බන්ධයෙන් හොඳට නමක් තියෙන සමාගමක්ද ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයෙන් ඉදිරියේ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මොකද ඉතාම බාල තත්ත්වයේ ඉන්වර්ටර්ස් දැන්ට ඇවිල්ලා තියෙනවා මේ කොස්ට් එක ඇත්තටම අඩු කිරීම සඳහා. ඒම ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. මොකද ඒ ඉන්වර්ටර් යුනිට්ස් ෆේල් වෙද්දී පාරිභෝගිකයෙන්ට ඉබුකාලිනව ගත්තාම ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කිරීමේ හැකියාවක් ඇති වෙලා තියෙනවා.
හොඳයි, අද වැඩසටහනෙන් අපි කතා බහ කළේ විශේෂයෙන්ම සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය තමන්ගේ නිවෙස් සඳහා යොදා ගැනීමේ ඇති වැදගත්කම සහ එහිදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා අප සමගින් කතා බහට එකතුනේ RMIT විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ලසන්ත මීගහපොළ මහතා. ලසන්ත, බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි.
SBS
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 Radio.